දිනට නියමිත කටයුතු ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවිය යුතුයි මම යෝජනා
කළා. අංක දෙක බාලාභිවෘද්ධි වර්ධන සමිතිය. සිසිල ජයකොඩි එමතුමා.
තර්කතානායකතුමනි, අපි අද දවසේ ඉදිරිපත් කරන ලබන්නේ 1961 අංක 31 ධර්ම ආයුර්වේද පන්තර කරන ලබන සංශෝධනය. අවුරුදු 62කට වඩා වැඩි කාලයක් තිස්සේ විවිධ සාකච්ඡාවන්ට ලක්ුණු සංශෝධන රාශියක් තමයි අද දවසේ ඉදිරිපත් කරන්නේ. විශේෂම 2021 වර්ෂයේ අයවැය විවාදයේදී තමයි අපි මුල්වරට
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චැනල්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂයේ අයවැය විවාදයේදී තමයි මේ ආයුර්වේද පනත් කෙටුම්පත පනත සංශෝධනය කරන බවට අපි මුලින්ම ප්‍රකාශ කළේ. ඒ සඳහා අවුරුදු 2කට වැඩි කාලයක් දීර්ඝ සාකච්ඡාවක් ආයුර්වේද රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, ආයුර්වේද ශාස්ත්‍රයේ සියලුම දෙනත්, පාරම්පරික වෛද්‍යවරුන්ගේ සම්මේලනත්, පාරම්පරික වෛද්‍යවරුනුත් ගරු මැතිඅමැතිතුමන්ලා සමගත් සිදු කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදියටයි මේ සංශෝධන ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත්, ඒ වගේම නීතිපත් දෙපාර්තමේන්තුවෙත් දීර්ඝ සාකච්ඡාවකට ලක් කරලා ගරු අධිකරණ අමාත්‍ය හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා විසින් මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ලබා දුන්න විශේෂ සහයෝගය අපි සිහිපත් කරනවා. දීර්ඝ සාකච්ඡාවකුණේ මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ. මේ සංශෝධන මගින් අපි බලාපොරොත්තු වෙන මූලික කාරණා හතක් මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1961 අංක 31 ධර්ම පනතේ ආයුර්වේද කොමසාරිස් කියන තනතුර ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා බවට පත්කිරීමට මේ සංශෝධනයෙන් අපි යෝජනා කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව දැන්ට වඩා කාර්යක්ෂම කිරීම තමයි අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. අපි විශේෂයෙන්ම දන්නවා සමස්ත සංශෝධනයෙන් අපි අදහස් කරන්නේ අපේ ආයතන කාර්යක්ෂම කිරීමත්, තිරසාර සංවර්ධනයට උචිත වන පරිදි පනත් කෙටුම්පත් රෙගුලාසි යාවත්කාලීන කිරීමත්, ඒ වගේම අපේ රටේ විදේශී විනිමය උත්පාදනයේ මාර්ගයන් ලෙස දේශීය වෛද්‍ය ක්‍රම ආර්ථික වටිනාකම සහිතව වාණිජමය ශේෂ්ත්‍රයක් කරා ගමන් කරවීමේ අරමුණ තමයි මේ පවතින්නේ. ඒ නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ව්‍යුහය වෙනස් කිරීමෙන් වෘත්තීය සමිති විසින් දීර්ඝව කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයාත්, අතිරේක ආයුර්වේද කොමසාරිස්වරුණු පත්කිරීම සිදු කරලා අපේ ශේෂ්ත්‍රය කාර්යක්ෂම කිරීම සඳහා වූ වැඩපිළිවෙල තමයි මේ පනතෙන් අපි බලාපොරොත්තු වෙන එක මූලික අරමුණක් වෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොරැල්ලේ පිහිටා තියෙන අපේ ආයුර්වේද මහ රෝහල ආයුර්වේද ජාතික රෝහල බවට අපි යෝජනා කරනවා මේ සංශෝධනය මගින්. ඒ වගේම ඊට අනුරූපීව ආයුර්වේද ශික්ෂණ රෝහල් සහ ආයුර්වේද පර්යේෂණ රෝහල් ලෙස නම් වෙනස් කිරීමකට අනිකුත් ආයුර්වේද රෝහල් සිදු කරන ලබනවා. අපේ ආයුර්වේද ශාස්ත්‍රයේ අධ්‍යාපනයේ ලබන උපාධිධාරී ශිෂ්‍යයින්ට මේ ශික්ෂණ රෝහල් වල යටතේ පුහුණුවත් සායනික අධ්‍යයනය සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමත්, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමත්, බොරැල්ල ජාතික රෝහලට ලබා දීමේ අරමුණුත් තමයි මේ දෙවැනි සංශෝධනය අපි සිදු කර ලබන්නේ. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යටතේ පවතින සභාවන් කීපයක්, ආයුර්වේද වෛද්‍ය සභාව, අධ්‍යාපන හා ආර්ග ශාලා මණ්ඩලය සහ ආයුර්වේද පර්යේෂණ කමිටුව, මේවා සඳහා විශ්වවිද්‍යාලවල නියෝජිතයින් ඒ කමිටුවල සමාජිකයින් බවට පත්කිරීම සඳහා අවශ්‍යතාවයක් පවතිනවා. අපි දන්නවා අපේ පර්යේෂණ කමිටුව තිබුණට දීර්ඝ කාලයක් මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා විවිධ විවාදවලදී සඳහන් කළා අපේ පර්යේෂණ ක්‍රියාවලිය පිළිබඳව. දැන් එවගේම එළබෙන සිකුරාද සෙන්සුරාදා ඉරිදා 8 9 10 දිනවල බණ්ඩාරනායක සම්මන් ශාලාවේ පැවැත්වෙන ආයුර්වේද අධ්‍යාපනික සහ ප්‍රදර්ශනයෙන් අපි එවැනි පර්යේෂණ වාර්තා 250කට වැඩි ප්‍රමාණයක් එළි දක්වනවා. දැන් පර්යේෂණ සඳහා දිරිගන්නන්න නම් පර්යේෂණ කාරක සභාවට විශ්වවිද්‍යාලවලින් නියෝජිතයෙක් නැහැ. ඉතින් ඒ නිසා ආයුර්වේද වෛද්‍ය සභාවටත් ආරෝග්‍ය ශාලා මණ්ඩලයටත් පර්යේෂණ කාර්ය සභාවටත් විශ්වවිද්‍යාලවලින් නියෝජිතයින් නම් කරනවා. විශේෂයෙන්ම යක්කල දැන්ට නියෝජනය වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය විද්‍යා අංශයෙන් පමණයි. ඒ වෙනුවට අපි මේ කමුටුවට නම් කරලා තියෙනවා වැඩි නියෝජනයක් ලබා දීම සඳහා යක්කල අලුතින් ආරම්භ කරපු වික්‍රමාර්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් නම් කරන්න නිලබලෙන්, ඒ වගේම යාපනයේ සිද්ධ නැගිනීර යාපනයේ විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨයෙන්, නැගිනීර විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයත් පීඨයේ සිද්ධ සහ යුනානි ඒකකවලුත් නියෝජිතවගින් කතිකාචාර්යවරු වශයෙන් නම් කරන්න නියෝජනය සකස්සලා තියෙනවා. විශේෂයෙන් මේ කාරණයේදී අපේ පාරම්පරික වෙදමහත්තුරුන් ඉල්ලා සිටියා මේ කාරක සභාවල විශේෂයෙන් වෛද්‍ය සභාව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පමණක් සංයුත වුණොත් එහෙම ඔවුනට යම් යම් ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. ඒ නිසා
ඔබතුමා ආයේ මතු කරපු කරුණ තව පැහැදිලි කරගන්න අහන්නේ. මේකේ ඔබතුමා ඉදිරිපත් කරන සංශෝධනවල තියෙනවා ආයුර්වේද යන්නට ආයුර්වේද සිද්ධ යුනානි සහ දේශීය චිකිත්සා වෛද්‍ය කර්ම සහ ශල්‍ය කර්මයේද වෙනත් යම් ආසියාතික රටවලට ආවේණික හා ඒ අදාළ රටවල රජයන් විසින් පිළිගත් වෙනත් යම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමද ඇතුළත් වේ. එතකොට මේ නිර්වචනය ඇතුළතද අපේ ওই සම්ප්‍රදායික වේදගම කියන එක එන්නේ?
සියල්ලම ඇතුළත් වෙන්නේ ඒ වාක්‍ය තුල. ගරු මැතුමනි, සිද්ධ යුනානි දේශීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ශල්‍ය කර්ම වෙනත් යම් ආසියාතික රටවල ආවේණික හා ඒ රටවල රජයන් විසින් පිළිගත් වෙනත් යම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වෙනවා නම් ඒ සියල්ලමයි තියෙනවා. ඒ නිසා මම උත්තරය දෙන්නම්. ඒ නිසා මෙතෙක් කලක් පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ, අපි මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තමයි මේකෙන් අදහස් කරන්නේ, මීට පෙරත් ඔය නිර්වචනයේම තමයි තිබුණේ. අපි පුළුල් කරලා තියෙන වෙනත් දේශීය ලෝකයේ තියෙන හැම රටකම කියලා මෙමගින් අපේ ඉතිහාසයේ තිබ්බ අලියතුන්ට වෙදකම් කරන ක්‍රම නමුත් ලියාපංචි දෙන්න බෑ. ගවාදී සතුන්ට ලියාපංචි දෙන ක්‍රමයේ තිබ්බ ඒක ඇතුළත් කරගන්න බැරුණා. ඒ නිසා අපි මේ නිර්වචනයේ පුළුල් කරලා පාරම්පරික වෛද්‍යවරුත් ඒ විවිධ ශේෂ්ත්‍රවල විශේෂ වෛද්‍යවරුන්ටත් ලියාපදිංචි දීම සඳහා අවශ්‍ය නිර්වචනයේ පළල් කරලා තමයි මේ තියෙන්නේ.
අර නියෝජකතානායකතුමනි, මට මෙතන තියෙන කුකුස රජයන් විසින් පිළිගත් කියලා. දැන් ඔබතුමා කිව්වා වගේම දැනට ඒ සමහර සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම තියෙනවා, ඒක දැනට එහෙම පිළි අරන්නේ නැහැ. නමුත් ඒ අය පාරම්පරිකව ඒක පවත්වාගෙන එනවා. මට තියෙන ප්‍රශ්නේ යම් ඔබතුමා කිව්වා උදාහරණ දෙකක් ඒ වගේව මේකට ඇතුළත් වෙනවා කියලා. නමුත් රජයකට පුළුවන්කම ලැබෙනවද යම් කිසි ඒව ඇතුළත් කරගන්නවා වගේම සමහර ඒවා ඇතුළත් කර නොගෙන බැහැර කරන්නත් මේකෙන් ඉඩක් හැදෙනවද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාරම්පරික වෛද්‍යවරුන්ව මේ අන්තර්ගතයේ සිද්ධ කළේ වෙනත් යම් ආසියාතික රටවල ආවේණික වෛද්‍ය ක්‍රමයක් කියන කාරණයේ මත තමයි ඒ නිර්වචනය තුළ තමයි මෙතෙක් කල පාරම්පරික වෛද්‍යවරුන් සඳහා අවස්ථාව ලැබුණේ. ඒක එහෙමම පවත්ත ගන්නවා. ඒ වගේම පනතේ 67 වෙනි වගන්තිය ඉතා නිශ්චිතව දක්වනවා ලියාපදිංචියක් නැති යම් පාරම්පරික වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඔවුන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩකඩ තියෙනවායි කියලා වාණ්ජමේ සංකල්ප වලින් බැහැරව. ඒ පනතේ 67 වෙනි වගන්තිය කිසිම ආකාරයක වෙනසක් කරන්නේ නැහැ. ඔබතුමා කියන ප්‍රශ්නට 67 වෙනි වගන්තිය උත්තර ලැබෙනවා.
විමල් වීරසන්ත
එමතුමනි, දැන් හෙළ වෛද්‍ය ක්‍රමය කියලා වෛද්‍ය ක්‍රමයක් පවත්වගෙන යනවානේ. ඒකට එහෙම ලොකු නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබිලා නැහැ. දැන් ඒ වගේ වෛද්‍ය ක්‍රම මේකට ඇතුළත් වෙනවද?
අනිවාර්යෙන් ඇතුළත් වෙනවා.
ඔව්. ඊළඟට මගේ ප්‍රශ්නේ තමයි දැන් ඒ වෛද්‍යවරු මේකට ඇතුළත් කිරීම මගින් ඔබතුමා කිව්වා මුදල් අය කරගන්න බෑ කියලා. අපි දන්නවා සමහර ඒ වගේ වෛද්‍යවරු මුදල් ගන්නේ නැහැ. හැබැයි ප්‍රතිකාරය අරගෙන ඒකෙන් යම් සහනයක් තියෙන බව දන්නවා. මිනිසු බුලත් අතකුත් එක්ක කීයක් හරි තියෙනවා ඒ මිනිස්සයාට ඒ වැඩේ දිගට කරගෙන යන්න. ඒක එතකොට නීතිමය වශයෙන් වරදක් වෙලා හිරේ යන්න සිද්ධ වෙන වැඩක්
නෙවෙයි. කිසිම නීතිමය වශයෙන් වරදක් වෙන්නේ නැහැ. පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම ලංකාවේ පමණයි පැවතින්නේ. පාරම්පරික වෛද්‍යවරු නියෝජ්‍ය කතාන්තුනේ වගකීමෙන් කියන්නේ ලෝකයේ පාරම්පරික වෛද්‍යවරුන්ට නිල අයිතිය ලබා දෙන්නේ ලංකාවේ පමණයි. ඒ නිසා ඕනෑම වෛද්‍ය ක්‍රමයක් කරන්න පෞද්ගලික මට්ටමින් ප්‍රතිකාර කරන්න ඒ අවශ්‍යතාවය සම්පූර්ණ සුසුකම සහ හැකියාව ලැබෙනවා. වාණිජමය කාර්යයක් කියලා කියන්නේ ආරෝග්‍ය ශාලාව පිහිටවීම වගේ අවස්ථාවකදී ඔහු විසින් ආයුර්වේද හෝ ඒ කියන්නේ පාරම්පරික හෝ උපාධාරි කවුරුරි වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගෙන තමයි මේ වෘත්තිය සිද්ධ කරන්න ඕනේ. රෝහල් පිහිටවද්දී හැබැයි උන්ට ප්‍රතිකාර කරන්න මුදලක් ලබා ගන්න බුලත් අතේ දියලා පිළිගැනීමක් ලබා ගන්න බාධාවක් නැහැ. ඒ වෛද්‍ය ක්‍රමයේ එලෙසින් පිළිගන්නව ඔබතුමා වගේම අපිත් මේ රටේ ඉතිහාසයේ පටන් පැවතිච්ච පාරම්පරික වෙදකමට හේල වෙදකමට පක්ෂයි. අබමල් රේණුකවත් අංශු මාත්‍රිකවත් මේ පණතින් ඒ වගන්ති ගැන කතා කරලා
නැහැ.
මේකේ දැන් ඔබතුමාගේ අපි ඉල්ලුවා මුලේ ඉඳලා වෛද්‍ය චිකිත්සා කියන එක මේකට දාන්න කියලා. ඔය හේල වෙදකම කියන එක සහ සියල්ලම ආරක්ෂා වෙනවා අපේ ඇමතුමා වෛද්‍ය චිකිත්සා කියලා තමයි කලින් පණිවිඩ තිබුණේ. ඉතින් අපි ඒක දිගින් දිගටම ඉල්ලා හිටියා. මම අහන්න කැමතියි ඔබතුමාට මේ වෛද්‍ය චිකිත්සා කියන එක මේකට ඇතුළත්
ඒක තියෙනව අන්තර්ගතයි. ආයුර්වේද යන්නට ආයුර්වේද සිද්ධ යුනානි සහ දේශීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රම බලන්න ඔබතුමා පණතේ පිටුව බලන්න සංශෝධනවල 10 වෙනි පිටුව බලන්න. ඒ සංශෝධනේ එහෙමම තියෙනවා දේශීය චිකිත්සක ක්‍රම. ඒ නිසා සියලු දේශීය චිකිත්සක ක්‍රම ඇතුළත් සියලු දේශීය ප්‍රතිකර්ම ක්‍රම ඇතුළත් සියලු පාරම්පරික ප්‍රතිකර්ම ක්‍රම ඇතුළත්
දැන්
මම අපි තවත් ඉල්ලන ඒ සියලු දෙනාම ඉල්ලන කාරණයක් තමයි දේශීය වෛද්‍ය සභාවක් ස්ථාපිත කරන්න කියන කාරණේ. මොකද හේතුව මේ දේශීය වෛද්‍ය සභාව ස්ථාපිත කිරීම කරපුවායින් පස්සේ අපිට දැන් ඔබතුමාලා අතර කියලා තියෙන මේ ක්‍රියාදාමය තුළ වෙන්නේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ක්‍රියාත්මක කරන ලබන පාලනය කරන ලබන තැනකට මේක තල්ලු වෙයි කියන බියක් ඔවුන්ට තිබෙනවා. සහ අද වෙනකොට මම කතා වෙද්දි මම කියන්නම් ඒක මේ වික්‍රමාරච්චි විද්‍යා මේක හැදුවෙම මේ රටේ දේශීය වෛද්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන. නමුත් දැන් අද සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ඒ නිසා කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලන මම කතා වෙද්දි මේක මතු කරන්නම් තියෙන කරුණ ගන්නවක් තියෙනවා. අද මේ තියෙන ක්‍රියාදාමය හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වික්‍රමාරච්චි මේ වෛද්‍ය ඒ පීඨේ අපි හදන්න මහන්සි වෙච්ච එකේ ඒක හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ දේශීය හෙළවෙදකම සහ දේශීය මේ වෛද්‍ය සභාවත් එක්ක සම්බන්ධ කරලා මේක ක්‍රියාත්මක කරන්න ඔබතුමාට ලොකු ශක්තියක් කරන්න පුළුවන්.
නියෝජ්‍ය කතානායකතුමනි මට කතා කරන්න අවස්ථාව ඕනේ. විශේෂයෙන්ම ඒ දරු මැත්තම්තුමන්ලා තමුන්ගේ වේලාවෙදී ඒ කරුණට ඉදිරිපත් කරන්න මම මේ ප්‍රශ්නෙට උත්තර දීම සඳහා සූදානමින් සිටින්නේ. මගේ මූලික පණතේ අරමුණු ටික ඉදිරිපත් කරලා මේ කාරණයට අදාළව කතා කරන තම තමුන්ගේ අවස්ථාවලදී ඒ අවස්ථාව ලබා ගන්න කියලා ඉල්ලීම කරන මගේ කාලය මට මේ සඳහා පණත පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න මේ පණත මැදින් අල්ල ගන්න එපා. මේ සංශෝධන එතුමාලගේ වෙලාවේ කතා කරන්න අවස්ථාව දෙන්න ගරු නියති කතාරත්තුමනි මගේ
හැමතුමයි
අවසන් වුණාට
පැහැදිලි කිරීම කරන්න කියලා.
මම කතාව මම මේ මොනවද යෝජනා
ටික 12 තීරණ නවත්තන්න තියෙන නිසා ඔබතුමා පැහැදිලි කරන්න.
ඉතින් දැන් මේ ඔක්කොම මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සූදානමින් තමයි අපි මේ පනත ගැන දීර්ඝ අධ්‍යයනයකින් තමයි සිදු කරන්නේ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙම කාර්යක සභා රාශියක් තියෙනකොට මේ කාර්ය සභා කීපයක් තියෙනකොට වෛද්‍ය සභාවට විශ්වවිද්‍යාල නියෝජිතය අලුතින් 5 දෙනෙක් ඉදිරියපත් වෙනවා. ඒ 5 දෙනෙක් ඉදිරියපත් වුණාම නියෝජ්‍ය කතානායකතුමනි පාරම්පරික වෛද්‍යවරුන්ගේ නියෝජනය අභිබවා ආයුර්වේද උපාධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංයුතියේ වැඩිවීමක් වෙනවා. ඒක අපි තේරුම් ගත්තා. මොකද මීට පෙර අමාත්‍යවරයාට පුණුවම් වෙනවා පාරම්පරික වෛද්‍යවරුන්ගේ රජයේ පිළිගත් සම්මේලන තියෙනවා. එකක් තමයි වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයෙන් පිටවෙච්ච ගම්පහ
වෛද්‍යවරුන්ගේ සම්මේලනයක්. ඒක හීනිල වේද මහත්තය ඇතුළු විශාල පිරිසක් ඉන්නවා මේ රටේ පාරම්පරික වෛද්‍යවරු. තවත් පාරම්පරික වෛද්‍යවරුන්ගේ සම්මේලනයක් තියෙනවා. සේන බණ්ඩාර වේද මහත්තය, අන්තරාත්මේ ගුණවර්ධන වේද මහත්තය නියෝජනය කරන පාරම්පරික සම්මේලනයක්. දැන් මේ සම්මේලනවල නියෝජිතයෝ නම් කරලා එව්වහම අමාත්‍යවරයාට බලතල තියෙනවා ඒ අයගෙන් තෝරගත්ත පිරිසක් නම් කරන්න. එතන පාරම්පරික වෛද්‍යවරුන්ගේ නියෝජනයක් තියෙනවා. මීට පෙර වෛද්‍යවරු නොවන අය පත් කරන්න පුළුවන් අමාත්‍යවරයාට 3 දෙනයි. අපි සලකා බැලුවා මේ කාර්යය ඔස්සේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංයුතිය වැඩි, පාරම්පරික වෛද්‍යවරුගේ සංයුතිය අඩුයි. ඒ නිසා ඒ වටහාගෙන අපි අමාත්‍යවරයාට මේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ සම්මේලනත් ඊට අමතරව අමාත්‍යවරයාගේ අභිමතයේ පරිදිත් සමාජිකයෝ 12 දෙනෙකු පත් කරන්න බලය තියෙනවා. ඒ බලය ලබා ගත්තා. ඒ අනුව මේ පත් වෙන විශේෂයෙන්ම යාපනයේ සිද්ද පීඨයේ නියෝජිතයෙක් ඕනේ. ඒගොල්ලෝ උපාධාරී වෛද්‍යවරු බිහි කරනවා. නමුත් ඔවුන්ගේ නියෝජනයක් නැතුව මේ සීමිත පිරිසත් අතර වෛද්‍ය සභාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒගොල්ලන්ගේ නියෝජනය ලබා දෙනවා වගේම පාරම්පරික වෛද්‍යවරුන්ගේ මුළු නියෝජනයේ 12 දක්වා වැඩිකරනද මේ පන්තෙන් සංශෝධනය කරන ඔබතුමාලා වගේම අපිත් පාරම්පරික වෛද්‍ය ක්‍රමයට ආදරේ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගත්තා මේ සංයුතියේ ඇති වෙනවා නම් යම් ගැටලුවක්. ඒ සඳහා බලතල බලය පාරම්පරික වෛද්‍යවරුන්ගේ පැත්ත බර කිරීම සඳහා අවශ්‍ය යම් සමතුලිතතාවයක් ඇතිකරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ නියෝජනය විශ්වවිද්‍යාල විසින් ඉල්ලනවා නම්, උපාධාරින් විසින් ඉල්ලනවා නම්, පර්යේෂණ වාර්තා කරනවා නම්, අලුතින් අපේ ආරෝග්‍ය ශාලා ඇති වෙනවා නම්, ඒ ආරෝග්‍ය ශාලාවට අලුත් ප්‍රතිකාර ඒකක රටේ ඇති වෙනවා, ඒවට කාර්යක්ෂම කරන්න ඕනේ, ඒවා පිළිගන්න අවස්ථා වැඩි කරන්න ඕනේ. අපේ දකුණේ හෝටල් ක්ෂේත්‍රය තුළ අලුත් ආයුර්වේද රෝහල් පද්ධතිය ඇති වෙනවා. ඒ නිසා මේ පවතින ව්‍යුහයට වඩා මේ ව්‍යුහය පුළුල් කරලා වැඩි අවස්ථාවක් දුන්නොත් තමයි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රතිකාර ක්‍රම විදියටත් කර්මාන්තයක් වශයෙන් වර්ධනය කරන්න අවශ්‍ය කාර්යක්ෂමතාවය ඇති කරන්න තමයි, ඒ වගේම ඒ සඳහා නිපුණතාවෙන් යුතුවයි ඉස්සරහට ගන්න තමයි මේ සංශෝධන අපි ඉදිරිපත් කරන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම විවාද සම්පන්න කාරණයක් ඔබ සියලු දෙනා දන්නවා. මේ සංශෝධන මගින් අපි ඉදිරිපත් කරනවා ඔසු යන්සා ඔසු වගා කිරීම සඳහා වූ යෝජනාවක් අනිත් සංශෝධනයේ මගින්. විශේෂයෙන්ම මේ කරුණ ගරු ජනාධිපතිතුමා විසින් පහුගිය අයවැය යෝජනාවලදීත් ඉදිරිපත් කරන ලද පරිදි ඖෂධීය කන්සා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන්න ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වාක්‍ය මේ පනතේ නැහැ. පනතේ තියෙන්නේ ඔසු උයන් හෝ ඔසු වගා යන කාරණේ තමයි ඉදිරිපත් කරන්නේ. මෙතින්දී අපි තාම ප්‍රවේසම් වෙලා තියෙනවා රටට හානියක් නොවෙන්න. දීර්ඝව කරපු සාකච්ඡාවක්. ඔසු වගාව යන්නේ මේ පනතේ සංශෝධනය අපි කියවනවා. ඔසු වගාව යන්නේ ආයුර්වේද ඖෂධ සංග්‍රහය නියම කරන ලද ආයුර්වේද කාර්ය සඳහා වන යම් ඖෂධීය සාක වගාවක් අදහස් වන අතර ඒට වාණිජ කාර්ය සඳහා යොදා ගැනෙන එවැනි වගාවක පළදාව අස්සැන්නෝ අවශේෂද අයත්තේ. ඒ නිසා පැහැදිලිව සඳහන් කළ තිනවා ආයුර්වේද කාර්ය සඳහා වන යම් ඖෂධීය සාක. ඔබතුමා දන්නවා ඉන්දියානු රජය තීරණය කළා තියෙනවා 2027 පස්සේ අමුද්‍රව්‍ය වශයෙන් විතරක් සාකමය වශයෙන් විතරක් අපේ රටට හෝ ලෝකෙට ඖෂධ යවන්නේ නැහැ, අපනයනය කරන්නේ නැහැ කියලා. ඔවුන් බෙහෙත් වර්ග වශයෙන් නිස්සාරණය කරපු ද්‍රව්‍ය වශයෙන් පමණයි බෙහෙත් එවන්නේ. ඒ වුණොත් අපේ දේශීය වෙදකම නැති වෙනවා, පාරම්පරික වෙදකම නැති වෙනවා. තවමත් අපි වාණිජ වගාවක් විදියට අපේ පාරම්පරික ඖෂධ වවන්නේ නැහැ. අපි මුහුණ ඉස්සර ඉදිරි කාල පරිච්ඡේදය ඉතාම භයානකයි. විශේෂයෙන් ඉන්දියාව මේ තීන්දුව ගත්තොත් අපේ රටේ වැවෙන සමහර ඖෂධ අපි වගා නොකර හිටියොත් එහෙම මේ කංශ සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, වාණිජ වගාවක් විදියට වගා කිරීමට අවසර දෙන්න ඕනේ. අපි දන්නවා තිප්පිලි රුපියල් 400 තිබ තිප්පිලාද රුපියල් 9000යි. අපේ වීවගා කරන පහත් බින් ප්‍රදේශවල වැවෙන්නේ. ඉතා සුලභව වෙන වාණ්ජමේ භෝගයක් කවුරුත් වාණ්ජමේ භෝගයක් විතර බවන්නේ. අපිට කිව්වා පොල්පලා රට යවන මිනිස්සෙක් ඇවිල්ලා මාසිකට අපි පොල්පලා කන්ටේනරයක් යවන්න ලෑසි කියලා. ඉතින් හොයා බැලුවා තැන් තැන් වලින් පොල්පලා ගැලෙවුවාම ටොන් එකක්වත් හොයාගන්න බෑ කන්ටේනර තියා. ඉතින් මේ වාණ්ජමේ විදියට වගා කළොත් පමණයි රටට ආර්ථික වශයෙන් පල්දායක් වෙන්නේ. ඒ නිසා පිටරටින් අපේ වැවෙන බොහෝ දේවල් පිටරටින් අපි ගෙන්නනවා. හැබැයි මේ වාණිජ විදියට වගා කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා මේක කාන්සා සම්බන්ධයෙන් පමණක් අදාළ කරගන්න එපා. ඊට වඩා ඖෂධ වර්ග රාශිය අපි මේ රට ආනයනය කරන ලබනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා වාණිජමය කර්මාන්තයක් විදියට මේ ශේෂ්ත්‍රේ ප්‍රවර්ධනය කරන්න. එහෙම නැත්නම් අපේ දේශීය සහ පාරම්පරික වෙදකම නැතිව යනවා. පෙළ බොහෝ සාක වර්ග අපි වගා කරන්නේ අපි බනින්න විතරයි ඉන්නේ. අලුතින් දෙයක් කරන්න හැදුවොත් එදාට විරුද්ධ විතරයි ඉන්නේ. නිදාස අධ්‍යාපන පනත ගේන වෙලාවේ නිදාස අධ්‍යාපනයේ ගේනකොට නිදාස අධ්‍යාපනයේ නැති කරනවයි කියලා පෙළපාලි ගිය රටක් අපේ රට. අපි මේ කරන්නේ පාරම්පරික වෙදකම රැකගන්න කටයුත්ත. ඖෂධ වගා කරන්න ඕනේ. ඖෂධ වගා කරන්න ඕනේ. කොහෙද? නිදාස අධ්‍යාපන පනත මම මේ කතා කළේ 1947 පනත. නැත්නම් අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව පෙළපාලි ආපු එක නෙමෙයි. දැසිර මැතුමා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතුමා එළවන්න පෙළපාලි ඉස්සරහන් ගියේ ඒක නෙමෙයි කිව්වේ. නිදාස අධ්‍යාපන පනත 47 ඒක ගැන කිව්වේ. හරි. ඒ නිසා අලුත් දෙයක් කරනකොට ඉඩ දෙන්නේ නැහැ. ආර්ය දෙපාර්තමේන්තුව අකර්මන්නේලු. පිළිගැනීම දෙන්නේ නැහැලු. අලුත් බෙහෙත් අනුමත කරන්නේ නැහැලු. හැබැයි කාර්යක්ෂම කරන වැඩපිළිවෙලක් ගතා කළොත් එහෙම අපි ඔක්කොම සංවාදශීලී වේකට එකක වීම පිළිබඳ ප්‍රශ්නයක් මේ ගරු පාර්ලිමේන්තුව තුළ තියෙනවා. ඒ අපි වෙනස් කරගත්ත යුතුයි. අපි ඔක්කොම එකතු වෙලා මේ කරුණු කරමු. ගරුවනත් නියෝජ්‍ය කතානායකතුමනි
මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
ඔව් නියෝජ්‍ය කතානායකතුමනි තුමනි ඒ වගේම තවත් විවාහ සම්පන්න කාරණයක් තියෙනවා. අපි මේ ලියාපදිංචිය ලබා දෙනවා ආර්යද වෘත්තිකයින් පිළිබඳව, විශේෂයෙන්ම ආර්යද සම්භාහකයන් සහ සම්භාවිකාවන් සඳහා. NVQ ලෙවල් 4 මට්ටමේ පුහුණුවක් ලබා දීලා ආර්යද ලියාපදිංචිය දෙන්න අපි අදහස් කරනවා. මේක අපි සිදු කරන්නේ සත්භාවයෙන්. අපේ දකුණේ රෝහල් පද්ධතියට හෝටල් කාමර අපේ ලංකා 42000ක් තියෙනවා. 5000ක් ආයුර්වේද කාමර තියෙනවා. ලාභ ලබන්නේ ආයුර්වේද කාමරවල ඉන්න අය. ජර්මනියෙන් එන විදේශිකයෝ දවස් 14ක් ප්‍රතිකාර කළොත් එහෙම රුපියල් ලක්ෂ 10 ඉක්මවා මුදලක් ගෙවනවා. හැබැයි ඒගොල්ලෝ අහනවා ප්‍රතිකාර කරනකොට මේ සම්භාහකයාට තියෙන ලියාපදිංචිය මොකද්ද, සුදුසුකම් මොකද්ද කියලා කතා නැහැ. ඒ නිසා අපි අද විපක්ෂ නායකතුමාක වෘත්තිකයෝ බිහි කරන්න ඕනේ. ස්කිල් තියෙන කට්ටිය ඇති කරන්න ඕනේ කියලා. ඉතින් අපි යෝජනා කරනවා NVQ ලෙවල් 4 මට්ටමේ. අපි මේ කියන්නේ ස්පා සම්බන්ධයෙන් නෙමෙයි. මේ රටේ ඉගෙනගත්ත දරුවන්ට විදේශ රටවල් වල යන්න යම් වෘත්තිය සුසුකමක් ඕනේ. ඒ නිසා ඊටාම වගකීම් සහගතව NVQ ලෙවල් 4 මට්ටමේ දැන්ටත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන්ටමත් පාඨමාලා ආරම්භ කළා තියෙනවා. ආයතන වලට අවසර දීලා තියෙනවා. හැබැයි ආයුර්වේද කියන වාක්‍යය ඕනේ පිටරටවල එක ඉල්ලනවා. ඉතින් අපේ රටේ දරුවන්ට ඊළඟ પરම්පරාවට සම්භාහක සම්භාවිකාවන් ලෙස පුහුණුව ලබන සතුටින් ඒ කාර්ය කරන්න කැමති අය ඉන්නවා නම් ඒ සඳහා අපි වෘත්තීමේ සුසුකම සැකසීම රටක් විදියට අපි අලුත් විදියට හිතලා එකතු වෙන්න ඕනේ කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණා ඉදිරිපත් කරද්දී විශේෂයෙන්ම මතභේදයට තුරුදෙන විවාද සම්පන්න කාරණා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් යම් වගකීම් පැවරීමට දන්නනීය වගකීම් පැවරීමේ යෝජනා අපි ඉදිරිපත් කළා තියෙනවා. මේවා සකස් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරතුමන්ලා එකඟ නොවෙනවා නම් ඕන අවස්ථාවක ඒ යෝජනා ඉල්ලා අස්කර ගන්න ඒ සංශෝධන අපි සූදානම්. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. විශේෂයෙන්ම අපි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවට අවසර දෙනවා නම් ඒ අපි ඉවත් කර ගන්න සූදානම්. ඒ නිසා මේ රටේ පාරම්පරික වෛද්‍යවරුන්ට කිසිම අගතියක් ඉදිරි දෙන්නේ නෑ. අපි අමතක කරන නරකයි. අද පාරම්පරික වෛද්‍යවරුන් සඳහා සභාවක් ඉල්ලනවා. අපි ඒක පිළි අවසන් කරනවා. පාරම්පරික වෛද්‍යවරුන් සභාවක් ඉල්ලනවා. හැබැයි අපි පිළිගන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය සභාවේ උපාධාරියගේ තත්ත්වයටම අපි පාරම්පරික සර්වාංග වේද මහත්යපත් කරනවා. යම් අධීක්ෂණයක් අවශ්‍ය වෙනවා වෛද්‍ය වෘත්තියට පිවිසීම සඳහා. ඒ නිසා අපි පහසුකම් සපයලා තියෙනවා. අවුරුදු 45ට වැඩි අයට වාචික පරීක්ෂණේ විතරයි තිබෙන්නේ. මෙතෙත් තිබුණේ ලිඛිත විභාග. වාචික විතරයි ප්‍රශ්න කරන්නේ. පාරම්පරික කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් නම් සම්මුඛ සාකච්ඡාව සිද්ධ කරන්නේ. පාරම්පරික කැඩුම් බිඳුම් වේද මහත්තයෙක් තමයි ප්‍රශ්න අහන්නේ. හැබැයි පරීක්ෂණයක් කරන්න ඕනේ. බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ අපි දන්නවා උපාධිධාරී සමහර රටවල විදේශ අධ්‍යාපනය ලැබලන වෛද්‍ය උපාධිය ලැබලන අයටවත් බටහිර වෛද්‍ය සභාව ලියාපදිංචිය දෙන්නේ නැහැ. හැබැයි අපි ලබා දෙනවා වෛද්‍යවරයෙක් බවට පත් කරනවා. හැබැයි පරීක්ෂණයක් ඕනේ. පරීක්ෂණ නැතුව බොරුවට හදාගත්ත සභාවල් වලින් වෙන්නේ ඒ පාරම්පරික වෛද්‍යවරුන්ටත් හානියක් රටටත් හානියක්. ඒ නිසා අපි මේ පාරම්පරික වෛද්‍යවරු මේ ශේෂයට අවුරුදු 70ට වැඩි පාරම්පරික වෛද්‍යවරුන්ට ගෙදරට ගිහිල්ලා එයාගේ සුදුසුකම් බල්ල ලියාපංචි දීමේ අවස්ථාව සපයලා තියෙනවා. ඒ නිසා ආයතනයේ ලියාපංචිට දාලා ගැටළු විසඳන්න අපි උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මේ ආයුර්වේද වෛද්‍යශාස්ත්‍රයේ ගුණාත්මකභාවය වෙනත් විකල්ප සභාවන් ඇති කිරීම තුලින් අපි කරන්නේ රටට අවඩක්. මේ ප්‍රශ්න හොඳටම ඇති. ඒ නිසා මේ ප්‍රශ්න තවදුරටත් අවුල් කරන්නේ නැතුව මේ ශේෂයේ නගා සිටීම සඳහා වැඩපිළිවෙලකට මේ යෝජනාවන්ට සංශෝධනයට පක්ෂව ඡන්ද දෙන්න කියලා ගරු මැති අමාත්‍යතුමාලංගෙන් අපි ඉල්ලා සිටින්න හෙඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරමු. දිවාහාර විවේකයේ සඳහා සභාවේ කටයුතු තාවකාලිකව අපරභාග 1 දක්වා